Oh.
ලෝකයේ පිරිසිඳ දකින්නවා කිව්වත් රූපයේ පිරිසිඳ දකින්නවා කිව්වත් එකමයි නේද? ඒ රූප ගොඩකටනේ අපි ලෝකය කියලා කියන්නේ නේද?
ඇහැට
හොඳයි, ඒක තමයි ඒවා කතා කළාට වචනෙන් දැනගත්තට මදි. ඕක දැකීමක් වෙනකම්ම හොයන්න ඕන, ප්‍රශ්න කරන්න ඕන.
අර නියතරින්ම පිටක් කියවලා දැන් අවබෝධ වෙනවා මදි
වාගේ මේ. ඔව්. ඒකට කමන්නේ. ඒක දැන් අපි අවබෝධය තිබුණා නම් සසරේ යන්නේ නැහෙනි. මේ දැන් සසරේ ඇවිල්ලා තියෙන්නේ අවබෝධය නැති හින්දා. දැන් බුදුදහමක් අහලා නුවණින් හොයලා හොයලා තමයි ඔක අවබෝධ කරගන්නවන්නේ. දැන් බුදුහාමුදුරෝ දේශනා කරනවා ලෝකේ තියෙන්නේ එළියේ නෙමෙයි Taman තුලයි කියලා. නේද? ඒකට ඒක තමයි ඇත්ත. වෙන්න ඕන. අපි හිතාගෙන ඉන්නේ ලෝකේ තියෙන්නේ එළියේ කියලා. ඒ හින්දා තමයි මෙච්චර කාල සසරේ ආවේ. ඔය එළියේ තියෙන ලෝකෙත් එක්ක ඇලෙනවා, ගැටෙනවා නේද? ආසා කරනවා, තරහ ගන්නවා මෙතෙක්. ඔව්. එතකොට ඒක ලෝකෙට අයිති දැක්ම. දැන් බුදු කෙනෙක් පෙන්වන්නේ ලෝකෝත්තර දැක්ම. ලෝකයෙන් එතර වෙන හැටි. ලෝකේ ඉක්මවා යන හැටි. නේද? ඒ දැක්ම ගන්න පටන් ගන්න එක තමයි සම්මා දිට්ඨිය. ලෝකෝත්තර සම්මා දිට්ඨිය. නැත්නම් ඒකට කියනවා චතුසත්‍ය සම්මා දිට්ඨිය කියලා. චතුරාර්ය සත්‍යයෙන් එන සම්මා දිට්ඨිය. ඒක තමයි බුදු කෙනෙක් පැහැදිලි කරලා තියෙන්නේ. මොකද ඕක හැංගිලා තියෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට වැටහෙන්නේ නැහැ. බුදුදහමක් අහන්න ඕන ඒ චතුසත්‍ය සම්මා දිට්ඨිය ඇති කරගන්න. ලෝකේ ඉක්මවා යන මාර්ගේ පටන් ගන්නෙ කොහොමද කියලා දැනගන්න තමයි බුදුදහම අහන්න ඕනේ. ඒකෙදි මුලින්ම කියන්නේ ලෝකය කියන්නේ මොකද්ද කියලා දැනගන්න කියලා. එහෙම නැත්නම් රූපය කියන්නේ මොකද්ද කියලා දැනගන්න, පිරිසිඳ දකින්න. එහෙම නැත්නම් ආයතන කියන්නේ මොනවද කියලා ඉස්සෙල්ලා දැනගන්න. ඈ? එහෙම නැත්නම් දුක කියන්නේ මොකද්ද කියලා පිරිසිඳ දැනගන්න. නේද? දුක කිව්වත් ඊළඟට පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා දැනගන්න. දුක කියලා කිව්වත් පංච උපාදානස්කන්ධය කිව්වත් එකමයි. බුදුහාමුදුරෝ දේශනා කරනවා කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධයමයි දුක. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛා. එහෙමත් දේශනා කරලා තියෙනවා නේද? ඊළඟට ලෝකයේ පවතින්නේ දුක මතමයි කියලා දේශනා කරලා තියෙනවා. දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකෝ. එතකොට ලෝකය කිව්වත් දුක කිව්වත් පංච උපාදානස්කන්ධය කිව්වත් රූප කිව්වත් සලායතන කිව්වත් ඔය සේරම එකයි. එකයි කිව්වට අපිට ඒක තේරෙන්නේ නැහැ. කොහොමද ඔය එකක් වෙන්නේ නේද? එතකොට ඕක තේරුම් ගන්න දහම අහලා ඒ දැක්මක් ඇති කර ගන්න ඕන. ඒක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. අපි දන්න තැනින් තමයි පටන් ගන්න ඕන. අපි දැනට පිළි අරන් තියෙන්නේ ලෝකය කියන්නේ මොනවද? මේ එළියේ තියෙන දේවල් නේද? මේ එළියේ යම් කිසි දෙයක් තියෙනවා කියලා දැනගන්නේ කොහොමද? ඇහෙන් දැකලා දැනගන්නවා. කණෙන් අහලා දැනගන්නවා. නාසය නිසා දැනගන්නවා ගඳ සුවඳ වලින්. දිවෙන් දැනගන්නවා. ස්පර්ශ වලින් දැනගන්නවා. ඊළඟට හිතෙන් හිතලා දැනගන්නවා. ඔය හය ක්‍රමේ විතරයි නේද අපට මේ ඔව්. බාහිර ලෝකේ ගැන දැනගත්තා නම් දැනගන්න පුළුවන්. ඔය හයෙන් විතරයි. වෙන විදිහක් තියෙනවද දැනුවත් වෙන්න? නැහැ. ඒ මේ ආයතන හය හරහාමයි දැනගන්නේ. දැනගන්නවා කියන්නේ විඥාණයට අහු වෙන්න ඕන. නේද? අපි විඥාණයනේ දැනගන්නේ. නේද? විඤ්ඤාණයක් පහළ වෙන්නේ ආයතන හයෙන් එකක් එක්කමයි. ඇහැ නිසා දැකීම ඇති වෙනකොට විඤ්ඤාණය පහළ වෙනවා. ඒකට කියනවා මොන විඤ්ඤාණයද? චක්කු විඤ්ඤාණය. කනෙන් සද්ද ඇහෙනකොට විඤ්ඤාණය පහළ වෙනවා, සෝත විඤ්ඤාණය. නාසයෙන් ගඳ සුවඳ බලද්දි ගාහන විඤ්ඤාණය. දිවෙන් රස බලද්දි ජීවහා විඤ්ඤාණය. කියන්නේ දිවෙන් දැන ගැනීම ජීවහා විඤ්ඤාණය කියන්නේ. ඈ? කයෙන් ස්පර්ශ ගැනීමෙදි මොන විඤ්ඤාණයද? කාය විඤ්ඤාණය. කාය විඤ්ඤාණය. මනසෙන් හිතනවා නේද? මනෝ විඤ්ඤාණය. ඒ ආයතනේ නම දීලා තියෙනවා ඉතින් විඤ්ඤාණයට. විඤ්ඤාණය කියන්නේ එතකොට දැනගන්න බව. දැනගන්නේ මොනවා ගැනද? ලෝකය ගැන. එළියේ තියෙන රූප ගැනනේ දැනගන්නේ. නේද? එතකොට ආයතන වලින් දැනගන්නේ රූප ගැන. රූප ගොඩට අපි කියනවා ලෝකේ කියලා. නේද? එතකොට ඔය ලෝකේ අපි මොනවා හරි දන්නවනම් ඒ ටික ලෝකේ. හරි. එළියේ තියෙන ගෙවල් දොරවල් වෙන්න පුළුවන්, ගස් ගල් වෙන්න පුළුවන්, ඉරහඳ තාරකා වෙන්න පුළුවන්. ඔය ඈ ගොඩනැගිලි, ගෙවල් දොරවල්, ඊළඟට මිනිස්සු, සත්තු නේද? ඊළඟට ඒගොල්ලොත් බෙදෙනවා අපි අපේ පවුලේ අය අනිත් අය නෑදෑයෝ ඈ ඔව් ඒ ඔක්කොම ලෝකෙට ආйти නේද? තමන්ව තමනුත් ඉන්නවා. තමන්ගේ ශරීරෙත් තියනවා නේද? ඒකත් ලෝකෙට ආйти නේද? ඒකට ඔය ඔක්කොම අපි ලෝකෙට ආйти දැක්ම ඇති කරගෙන තියෙන්නේ මේ ආයතන හයෙන් නේද? මොනවා හරි දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ ලෝකෙ තියෙනවා කියලා. ආයතන. එතකොට ඕක තමයි මේ සාමාන්‍ය කෙනාගේ දැක්ම. ඒකට කියනවා ලෝකෙට ආйти දැක්ම කියලාත් කියනවා. නේද? ඒ ලෝකෝත්තර දැක්ම ඕක නෙමෙයි. ලෝකෝත්තර දැක්ම කියන්නේ ඇත්ත ඇති හැටි දකින එක. ඒකට තව නමක් දෙනවා යථාභූත ඥානය කියලා. යථාභූත ඇත්ත ඇති හැටි. ඇත්ත ඇති හැටි නෙමෙයි අපි දැනගෙන තියෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? මේ ආයතන හයන්නේ අපි දැනගෙන තියෙන්නේ. එතකොට ඒ දැන ගැනීම ආයතන හයට සීමා වෙනවා. ආයතන හය කියන දේවල් තමයි අපි දැනගෙන තියෙන්නේ. නේද? දැන් අපි ඇහෙන් දැනගන්න ටික සීමා වෙනවා ඇහි හැකියාවට. දැන් අපට අර කරුවලේ තියෙන ඒවා පේන්නේ නැහැ නේද? ඇයි? ඇහැට හැකියාවක් නැහැ. ඒ එළිය නැති තැන්වල ඒවා දකින්න. ඒත් ඇහි හැකියාවට සීමා වෙනවා. නේද? අතාර ගොඩාක් ඈත තියෙන ග්‍රහ ලෝක අරවා මේවා අපට පේන්නේ නැහැ. පෙනුනත් පේන්නේ තිතක් වගේ. නේද? ඒකට ඇත්ත தත්ත්වය ওই තිතක් වගේ එළිය ටිකක් නෙවෙයි නේ ඔකේ. අපි දන්න මට්ටමෙන් ගත්තොත් ලෝකෙට ආйти දන්න මට්ටමෙන් ගත්තත් වැරදීනේ ඒක. නේද? දැන් හඳ කියන්නේ සුදු පාට රවුමක් විතරයි අපිට පේන්නේ. ඒක එහෙම නෙමෙයි. එතකොට බලන්න ඒ ඇහැ අපිව රවට්ටලා තියෙන්නේ. නේද? ඇයි ඇහැ අපිව රවට්ටලා කියන්නේ? එකක් තමයි ඇහැට දකින්න පුළුවන් සීමාවක් තියෙනවා. අපි දන්නවා ගොඩාක් දුර ඒවා දකින්න බෑ. ඒ වගේම දැන් ළඟ තියෙන ඒවා අර ලොකු කරලා බැලුවොත් එහෙම අපිට පේනවා. මේ අතේ එහෙම බැලුවොත් පොඩි පොඩි සත්තු එහෙම දුවනවා එහාට මෙහාට. ඒවා පේන්නේ නෑ මේ ඇහැට. නේද? එතකොට මේ පුංචි දේවල් ඇහැට පේන්නේ. අන්වීක්ෂකෙන් වගේ ලොකු කරලා බැලුවොත් තමයි ඒව පේන්නේ. නැත්නම් අර පරමාණු මට්ටම ඇහැට පේන්නේ නැහැ. නේද? ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන තියෙන ඒවා ඇහැට පේන්නේ නැහැ නේ. ඒවා වෙන විදිහකට දකින්න වෙනවා. එතකොට ඇහෙන් පෙන්නන සීමාවක් තියෙනවා. ඒක ඇහි හැකියාව අනුව වෙනස් වෙනවා නේද? ඔව්. දැන් ඔව් අපිට තියෙන හැම මනුස්ස ඇහැට පේන මට්ටමක් තියෙනවා. දැන් සතෙක්ගේ ඇහැට සමහර විට ඊට වඩා පේනවා වෙන්න පුළුවන්. සමහර දේවල් ඊට වඩා අඩු වෙන්නත් පුළුවන්. ඔව්. අපට වඩා දුර පේන්නත් පුළුවන්. නේද? ඊළඟට එක එක සත්තුන්ගේ ඇස් වෙනස්. ඒ වගේම තමයි අපි දන්නවනේ දැන් 31 තලයක් තියෙනවා කියලා නේද? මනුෂ්‍ය ලෝකේ විතරක් නෙමෙයි, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, පෙරේත ලෝක, අපාය ඔවත් තියෙනවානේ. එතකොට දැන් දෙවියන්ගේ ඇහි අපේ ඇහි මේ මට්ටම් වෙනස්. එතකොට බලන්න ওই වෙනස් මට්ටමක ඇහක් තියන අය දකින ලෝකෙයි අපි දකින ලෝකෙයි එකක්මද? ඇහෙන් දැකලා හිතා ගන්න. ඒ කියන්නේ විඥානේ දැනගන්න ලෝකේ එකක් වෙයිද? නැහැ. දෙවිවරුන්ට ඇත්තේ වෙනස් ලෝකයක්. ඒ කියන්නේ මේ තියෙන ටිකම දිව්‍ය ඇහැකින් බැලුවොත් එහෙම ඊට වඩා වෙනස්. ඔව්. දැන් අපි කූඹියෙක්ගේ ඇහැකින් බැලුවොත් එහෙම අපි දකින ලෝකේ ඌට පේයිද? නැහැ. තර ඌ දැනගන්න ලෝකේ ඌගේ ඇහැට සීමා වෙලා නේද? අපි දැනගන්න ලෝකේ අපේ ඇහි මට්ටමට සීමා වෙලා. හරි. එතකොට අපේ ඇහැ සංවේදී වෙලා තියෙනවා ওই වර්ණ හතකට කියලා හොයාගෙන තියෙනවා නේද? එතනින් එහා ඒවා අපට පේන්නේ නැහැ. හරි. අපට පේන්නේ නැති ඒවා තියෙනවා. ඔය දැන් මේ මෙහෙ දැන් ටීවී එකක් දැම්මොත් එහෙම පේනවා නේද? ඒකට එනේවා අපේ ඇහෙන් පේන්නේ නැහනේ ටීවී එක නේද? ඒ ටීවී තරංග, රේඩියෝ තරංග අරව මේවා පේන්නේ නැහැ. ඔව්. ඒ විද්‍යුත් චුම්බක තරංග කියන ඒවා පේන්නේ නැහැ. ඈ? ඉතින් ඒ ඇහැට නොපෙනෙන ලෝකයක් තියෙනවා. එතනිනුත් තේරුම් ගන්න පුළුවන් මේ ලෝකේ තියෙන ඇත්ත ඇති හැටි අපට පේන්නේ නැහැ මේ ඇහෙන්. තියෙන ඔක්කොම පේන්නේ නැහැ පළවෙනිදී. තියෙන්නේ බොහොම සීමා සහිත ප්‍රමාණයක් ඇහි පරාසයට අහු වෙන. ඔය වගේම නේද තියෙන සද්ද ඔක්කොම ටික අපිට ඇහෙන්නේ නැහැ. අපිට ඇහෙන්නේ කනට සීමා වුණ මේ කනේ හැකියාවට සීමා වුණ සද්ද ටිකක් විතරයි. ඒකට එක පැත්තක් තමයි ලෝකේ තියෙන හැම දෙයක්ම අහු වෙන්නේ නැහැ මේ ආයතන හයට. නේද? සියල්ලම අහු වෙන්නේ නැහැ. ඒතර අපට අහු නොවන ප්‍රමාණයයි වැඩි. මේ ආයතන හයෙන් දැනගන්න ප්‍රමාණයට වඩා ගොඩාක් වැඩි ප්‍රමාණයක් අහු නොවෙන ඒවා තියෙනවා. හරි. දැනට හොයාගෙන නැති ඒවත් තියෙන්න පුළුවන් ගොඩාක්. දැනට ඉතින් හොයාගෙන තියෙන්නේ ওই ආයතන පහට අහු වෙන ඒවයි. ඒවා උදව් කරගෙන හිතෙන් හිතා ගන්න ටික. නේද? ඉතින් ඒවටත් අහු නොවෙන තව හොයාගත්තු නැති ඒවා ඕන තරම් ඇති. තොට ලෝකෙන් බොහොම ටිකයි අපි දන්නවා කියලා හිතාගත්තට දැනගෙන තියෙන්නේ. ඒක එක පැත්තක්. ඊළඟට අපි හොයන්න ඕන මේ දන්න ටිකත් ඇත්ත ඇති හැටියට දැනගෙන කියන එක. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ඇහැ විශ්වාස කරන්න එපා. ඇහැ අපිව මුලා කරනවා. ඒ කියන්නේ ඇහැ නිසා හටගන්න විඤ්ඤාණයට උපමා කරන්නේ මායාකාරී. මැජික් කාරී. තේ බුදු කෙනෙක් ඒ ලෝකේ ඇත්ත ඇති හැටි සර්වඥතා ඥාණයෙන් දැකලා යෝක කියන්නේ. නැතුව අපිට හිතෙන්නේ නැහැ අපේ ඇහැ මුලා කරනවා කියලා නේද? මං ඇහෙන් දැක්ක දේ කොහොමද බුරු කියන්නේ කියලානේ කියන්නේ. ඒ කියන්නේ අපි ඇහෙන් දැකපු දේමයි විශ්වාස කරන්නේ. කණෙන් අහපු දේමයි ඇත්ත කියලා ගන්න. නේද? ඉතින් ඕක තමයි අපේ සංසාරේ මෙච්චර කල් ආපු පුරුද්ද. දැන් බුදු කෙනෙක්ම තමයි ඕක පෙන්නලා දෙන්නේ පෙර නොඇසුවිරු ධර්මතාවය. මොකද්ද? ඔය ඇහි විඥාණය විශ්වාස කරන්න එපා. එයා මායාකාරීක. කන නිසා හටගන්න විඥාණය විශ්වාස කරන්න එපා. එයත් මායාකාරීක. ඔය විඥාන හයම මායාකාරය. මායාකාරය ඇත්තද පෙන්නන්නේ? මායාව. නැති දෙයක් තියනවා වගේ පෙන්නන කට්ටියක් තමයි මායාකාරී. එතකොට අපි මෙච්චර කල් විශ්වාස කරලා තියෙන්නේ ওই මායාකාරය විඥාණය කියන. ඉතින් අපි හොයාගන්න ඕන ධහම දකින්න නම් මොකද්ද මේ විඥාණය කරන මායාව? මායාව හොයාගන්න නම් ඇත්ත ඇති හැටි ගැනත් අවබෝධයක් ගන්න ඕන නේද? එතකොට ඇත්ත ඇති හැටි පෙන්වන්නේ නැතුව බොරුවක් මවලා පෙන්වන එක තමයි මායාකාරය කියන්නේ. නේද? මායාකාරයගේ වැඩි බොරුවක් ඇත්ත වගේ දෙන්න. ඉතින් ඕකට දැන් අපිට මේක එකපාරට මේ ආයතන පිරිසිඳ දකින්න බෑ, ඇත්ත ඇති හැටි දකින්න බෑ. එහෙනම් තමයි ටිකෙන් ටික මේක දැන් බුදුහාමුදුරුවෝ මේ උපමා දෙනවා. උපමා වලින් තමයි ඇත්ත මෙන්න මේ වගේ දෙයක් කියලා පෙන්වන්නේ. එතකොට දැන් අපි මෙච්චර කල් ඇහැ ඇත්ත ඇත්ත කියලා විශ්වාස කරගෙන ඉඳලා එකපාරටම එයා බොරු කියනවා කිව්වට ඕක පිළිගන්න කැමති නැහැ. නේද? ඔව්. දැන් Tamange හොඳම යාළුවෙක්ව කවුරු හරි කිව්වොත් එයාව විශ්වාස කරන්න එපා කිව්වට එකපාරට එහෙම පිළිගන්නේ නැහනේ නේද? Taman හොඳට හොයලා බලන්න. ඔව්. දැන් වෙලා තියෙන්නේ අපේ හොඳම යාළුවෝ 6 දෙනා තමයි ඔය ආයතන අය. මෙච්චර කාල සසරේ ආවේ ඔය 6 දෙනාමයි ඇත්ත කියන්නේ අපිට. වෙන කවුරුත් නෙමෙයි. ඔව් වෙන කවුරු කිව්වත් අපේ ඇහෙන් දකිනකන් අපි විශ්වාස කරන්නේ. කනෙන් අහනකන් විශ්වාස කරන්නේ. මොකද ඒගොල්ලෝ තමයි හොඳම විශ්වාසවන්තයෝ. දැන් වැඩේ තියෙන්නේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඔන්න ඔයගොල්ලෝ බොරුකාරයෝ. අපේ හොඳම යාළුවෝ 6 දෙනා අපි විශ්වාසවන්තමම තියාගෙන ඉන්න 6 දෙනා බොරුකාරයෝ. ඒගොල්ලෝ විශ්වාස කරන්න එපා කියන. ඒ ඔහොම කිව්වට අපි පිළිගනීද? නැහැ. ඔව්. අමාරුයි. ඒක පිළිගන්න නම් ඇත්ත ඇති හැටි හොයන්නම වෙනවා. ඔව්. ඒත් ඇත්ත ඇති හැටි තමයි බුදු කෙනෙක් පැහැදිලි කරලා දෙන්නේ. චතුරාර්ය සත්‍ය, ආර්ය සත්‍ය ටික. ඒවා ආයේ කාටවත් බොරු කරන්න බෑ. නේද? එහෙම නැත්නම් යථාභූත ඥානය, ඇත්ත ඇති හැටි පිළිබඳව ඥානය. එතකොට අපිට කියනවා ඔය ඥානෙ ගන්න නම් ඇහැ පිරිසිඳ දකින්න. ඇහැ කියන්නේ මොකද්ද කියලා හොඳට අවබෝධ කරගන්න. ඊළඟට කන පිරිසිඳ දකින්න. මේ ආයතන හයම පිරිසිඳ දකින්න. අපි හිතාගෙන ඉන්න විදිහ නෙමෙයි. හොඳට හොයලා විමර්ශනය කරලා බලන්න. ඇත්ත ඇති හැටි පේන විදිහට බලන්න. එතකොට අපි දන්න මට්ටමින් තමයි ඉතින් හොයන්න පටන් ගන්න. නැයි දන්න මට්ටමේදී තමයි කිව්වේ ඔන්න ඇහැට අහු වෙන පරාසයක් තියෙනවා. එතනින් එහා අපට අහු වෙන්නේ නැහැ. ඒක එක පැත්තක්. ඊළඟට අපි බලන්න ඕන ඔය අහු වෙන පරාසයෙන් අපට කියන්නේ ඇත්තද කියන එක. පේන මට්ටමක් තියෙනවනේ. ඒ පේන මට්ටමෙන් කියන්නේ ඇත්ත ඇති හැටිද කියන එක බලන්න ඕන. දැන් අපි විශ්වාස කරනවා ඇත්ත ඇති හැටි කියලා. දැන් විශ්වාසය අයින් කරලා අපි නුවණින් හොයන්න ඕන මෙයාට පුළුවන් හැකියාව මොකද්ද? එතකොට ඇහැට තියෙන හැකියාව මොකද්ද? අර මේ එන ආලෝකෙන් වර්ණ සටහන් වලින් ප්‍රතිබිම්බයක් හදන එක නේද ඇහැට කරන්න පුළුවන්. ඇහැ ඇතුලේ ප්‍රතිබිම්බයක් හදලා දෙන එක විතරයි ඇහැට කරන්න පුළුවන්. ඔව්. ප්‍රතිබිම්බයක් හදලා දෙනවා. ඒ දැකලා තියෙන අර කාචයක් ඇල්ලුවාම ප්‍රතිබිම්බයක් හැදෙනා නේද? එහෙම නැත්නම් අර කණ්ණාඩිය ඇතුලේ ප්‍රතිබිම්බයක් හැදෙන්නේ. ඒ වගේ ප්‍රතිබිම්බයක් හදලා දෙන එක විතරයි ඇහැට කරන්න පුළුවන්. එතකොට ඇහැ කියන්නේ ප්‍රතිබිම්බයක් හදලා දෙන උපකරණයක් විතරයි. නේද? ඊට අමතර දෙයක් ඇහැට කරන්න බෑ. එතකොට ඔන්න ඔය හදලා දෙන ප්‍රතිබිම්බෙ දිහා බලන එක තමයි හිත කරන්නේ. ඇහැ ඇහෙන් දකිනවා කියන්නේ ඇහැ සකස් කරලා දෙන ප්‍රතිබිම්බෙ. ඔකට ඒ බුදුහාමුදුරෝ දීලා තියෙන නම තමයි ප්‍රසාද රූපය කියන එක. ඇහැ කියන ප්‍රසාදේ චක්කු ප්‍රසාදේ හදලා දෙනවා චක්කු ප්‍රසාද රූපයක්. ඒ චක්කු ප්‍රසාද රූපය කියන්නේ එතකොට මේ ඇහැ නිසා සකස් කරලා දෙන සටහනක්. ඒ වගේම කන නිසා සකස් කරලා දෙන සටහනට කියනවා සෝත ප්‍රසාද රූපය. හරි. එතකොට ආයතන 6 ගත්තාම ආයතන 6 කරන්නේ ප්‍රසාද රූප 6ක් හදලා දෙනවා ආයතනවල හැකියාව අනුව. ඒ ප්‍රසාදයේ හදනවා ප්‍රසාද රූපය. ප්‍රසාදය කියන්නේ නිකන් උපයක්, කණ්ණාඩියක් වගේ දෙයක්. එතකොට ඒකේ හැදෙන ප්‍රතිබිම්බය තමයි ප්‍රසාද රූපය. හරි. එතකොට ප්‍රසාද රූපය තමයි හිතට දකින්න පුළුවන් විඥාණයට අරමුණු වෙන්නේ නේද? දැන් එතකොට පේනවද හිතට බෑ එළියේ තියෙන දේ දකින්න. හිතට පුළුවන් මේ ආයතනේ හදලා දෙන ප්‍රසාද රූපය දකින්න විතරයි. ඒක හරියට අපි දැන් ශාලාවක් ඇතුලේ බිත්ති වලින් වට වුණ ශාලාවක් ඇතුලේ ඉන්නවා කියලා හිතන්න. හරි. දැන් බිත්ති හින්දා එළිය පේන්නේ නැහැ. හැබැයි අපිට තියනවා නිකන් කාචයක් වගේ එකක් දාලා ඇතුළට ඒකෙන් ප්‍රතිබිම්බයක් හදනවා ඇතුලේ තිරයකට. ඒකට අපිට පුළුවන් ওই තිරේ වැටෙන ප්‍රතිබිම්බය බලන්න විතරයි නේද? ශාලාවෙන් එළියට යන්න බෑ. දැන් ජීවිතේට එළියට ගිහිනුත් නෑ. අපිට කරන්න පුළුවන් හදලා දෙන ප්‍රතිබිම්බය දිහා බලන එක විතරයි. ජීවිතේට එළියට ගිහින්න. හරි. දැන් එහෙම වුණත් අපි ওই ප්‍රතිබිම්බය දිහා බලලා එළියේ තියෙන ඇත්ත ඇති හැටි දැනගන්න පුළුවන්ද අපිට? බෑ. යම් කිසි දෙයක් නිකන් හිතා ගන්න විතරයි පුළුවන් ප්‍රතිබිම්බෙ දිහා බලලා. නේද? ඒ ප්‍රතිබිම්බේ මොන මොනවා සටහන් වුණත් අපට පුළුවන්කම තියෙන්නේ ඒක බලන්න විතරයි. ඒ ඕක බලලා අපි එළිය ගැන මොකක් හරි කතාවක් කියනවා. එළිය මෙහෙම වෙන්නේ නැති. ඒකයි මේ ප්‍රතිබිම්බේ හැදෙන්නේ කියලා. එතකොට එන්නේ එළිය ගැන අනුමාන ඥානයක් විතරයි නේද? බාහිරය ගැන අනුමාන ඥානය. ඒ කියන්නේ අපේ හිතේ ඇති වෙන අදහස් ටිකක් විතර. බාහිරේ මෙන්න මෙහෙම වෙන්නේ නැති නේද? ඒ හිතේ ඇති වෙන අදහස් ටිකක්. ඒකට කියනවා චේතනා. චේතනා ටිකකින් දැනගන්න දෙයක් තමයි අපි දැනගන්නේ. ඒ වගේ චේතනා ටික ඇති වෙන්නේ අර තිරේ වැටෙන පින්තූර ටික බලලා. දැන් ඇහැ නිසා ඒ ඇහි තිරේ වැටෙන පින්තූර ටික තමයි ඇහැ හදලා දෙන ওই චක්කු ප්‍රසාද රූප කියන්නේ. ওই ටික තමයි විඥාණයට පේන්නේ. විඥාණයට බෑ එළියට ගිහිල්ලා බලන්න. චක්කු විඥාණයට. ඒ චක්කු විඥාණේ මේ තිරේ හැදෙන ප්‍රතිබිම්බ ටික බල බලා ඔන්න එක එක හිත හදනවා, චේතනා හදනවා. එළියේ තියෙන්නේ මෙහෙම වෙන්න ඇති. වෙන්න ඇති කියලා.
අතීත රූප මාර්ගෙන්
ඔය එතකොට දැන් අපි මොකක් හරි දිහා බලාගෙන කතාවක් කියද්දී අපි තව තව ඒව උදව් කරගන්නවා. අපි මීට කලින් මොනවා හරි දැනගෙන හිටියනම් ඕකත් ඔතෙන්ට දානවා. නේද? දැන් හිතන්න ඔන්න දැන් අපි හිතමු දැන් පින්තූරේ වැටෙනවා නිකන් ගින්දරක් ගිනි ගන්නවා. හරි. දැන් එතකොට මේ මෙතන තියෙන තිරේ ගිනි ගන්නවද?
නෑ.
ගිනි ගින්දරක
රූපයක්.
සටහනක් වැටි.
ඡායාව.
ඔව්. චිත්‍රපටියක් පෙන්නනවා කියන දැන් හූ ගාලා ගිනි ගන්නවා. එතකොට මේ තිරේ ගිනි ගන්නෑ නේද? නේද? තිරේ වැටෙන්නේ සටහනක් විතරයි. අපි බලා ඉන්නේ සටහන දිහා. දැන් ඔය සටහන පේනකොට ඔන්න හිත කියනවා ඔය එළියේ ගිනි ගන්නවා. ඒක දැන් අනුමානයක් නේද? චේතනා ටික. එළියේ ගිනි ගන්නවා කියලා නිකන් ඉන්නේ නැහැ. ගිනි ගන්නකොට මොකද වෙන්නේ? පිච්චෙනවා කියලා කියනවා. ඈ ඔය පැත්ත හරි රස්නේ කියලා කියනවා. නේද? දැන් ඕවා හිතෙන් කියන මේ එක එක චේතනා නේද? ඒ ටික කියන්න අර කලින් සමහර විට දැනගෙන හිටිය දෙයක් උදානවා දැන්. ආ ගින්දර තියෙනවනේ, ගින්දර තිබුණොත් නම් පිච්චෙනවා. ඒ දැන් පේන දෙයක් නෙමෙයි, ඒක කලින් දැනගෙන හිටිය එක. ඔතෙන්ට දානවා පරණ අද්දකීම් ටිකක්, ඔතෙන්ට දානවා නේද? කොහොම හරි ඔය කොහෙන් හරි අහලා දැනගෙන හිටිය ටිකක් දැන් ඔතෙන්ට සම්බන්ධ කරනවා නේද? ඒ කියන්නේ දැනුම, එකතු කරගත්තු දැනුම තියෙනවනේ, ඒ ටික දැන් මෙතෙන්ට සම්බන්ධ කරනවා. එහෙම කරලා එළිය ගැන ලොකු කතාවක් හදනවා දැන්. දැන් ඔවට කියනවා සංස්කරණයක් කරනවා. චේතනාවලින් සංකාර කරනවා. ඔව්. හිතේ ඇති වෙන අදහස් ටික. දැන් මේ හිතේ ඇති වෙන අදහස් එළියේ පවතින ඇත්ත తත්වෙද? නැහැ. අපි හිතලා කියනවා මේක දිහා බලාගෙන. ඇත්ත ස්වභාවය ගිහින් අත්දකලා නෙමෙයි මේ කියන්නේ. නේද? අර නිකන් චිත්‍ර ටිකක් බලලා කතාවක් කියනවා. දැන් ඔන්න කවදාවත් ගිය නැති තැනක ෆොටෝ එකක් බලලා ඇමරිකාවේ හරි කොහේ හරි කවුරු හරි ෆොටෝ එකක් එව්වොත් ඔයගොල්ලෝ ගිහිල්ලා නැත්තම් නේද? දැන් නිකන් හිතන්න මේ කවදාවත් අත්දකලා නැති හිම වැටිලා තියෙන තැනක් ගැන ඔය ෆොටෝ දැකලා තියෙනවනේ. දැන් අපි හිතා ගන්නවා නේද ඒ ගැන? මේ වගේ වෙන්නේ නැති. දැන් ඔය හිතා ගැනීමයි කවදා හරි ඔතෙන්ට ගියාමයි ඔය හිතාගෙන හිටිය හැටිමද එන්නේ? නෑ, ඊට වඩා වෙනස්. අත්දකින්නකොට ඊට වඩා වෙනස්. දැන් ඔයගොල්ලෝ සමහර විට දැන් සමහරු දඹදිව ගිහිල්ලා නැතුව ඇති. එහෙම නැත්තම් ගියා අය ඉන්නවා නේද? දැන් ඒ යන්න කලිනුත් දඹදිව ගැන හිතාගෙන හිටියා නේද? පොත්පත් වලින් එක එක්කෙනා ගියා අය කියපු ඒවා අහලා එහෙම හිතාගෙන හිටියානේ. දැන් ගිහාම ඒ හිතාගෙන හිටිය හැටිමද? ඊට වඩා වෙනස්. එතකොට පේනවාද අපේ හිතෙන් කියපු දේ අපි එහෙම හිතාගෙන හිටියට ඇත්ත தත්තේ ඒක වෙන්න ඕනේ නැහැ. ඒක නෙවෙයි. ඊට වඩා වෙනස්. හරි? එතකොට මෙච්චර කල් අපි දැන් ඇහැ පාවිච්චි කරලා දැනගත්තු ටිකක් තියෙනවා නම් ඇහෙන් සකස් කරලා දීපු ප්‍රතිබිම්බ ටික දිහා බලලා හිත කියපු දේවල් ටිකක් තමයි දැනගෙන තියෙන්නේ. චේතනාටික සංස්කරණය. ඒත් ඇහැ කියන ආයතනය නිසා හදලා දුන්න ඒ චිත්‍රය බලලා හිත කියපු කතාවක් තමයි දැන් ලෝකෙ ගැන දැනගෙන තියෙන්නේ. නේද? එතකොට ඒක ඇත්ත తත්වෙ වෙන්න බෑ කියලා පේනව නේද දැන්? ඒක යථාභූත తත්වෙ වෙන්න බෑ. එහෙම හිතන්න දැන් බුදුහාමුදුරුව අපිට තව ටිකක් උදව් කරලා තියෙනවා. ඔය ඇහැ නිසා හටගන්න විඥානේ එයා මායාකාරී. එයා කියන්නේ බොරුයි කියලාත් කියලා තියෙනවා. අපිට ඒ බුදුහාමුදුරුව ගැන ශ්‍රද්ධාවක් තියෙන හින්දාත් අපිට ඔව් තව ටිකක් හිතා ගන්න පුළුවන් ඔය ඕක මායාවක් අපි දැනගෙන තියෙනවා. නේද? ඇහැට පුළුවන් චිත්‍ර ටිකක් ඇඳලා දෙන එක විතරයි. ප්‍රතිබිම්බ ටිකක් හදලා දෙන එක විතරයි. ඕක තමයි හිතට ආරමුණු වෙලා තියෙන්නේ. හිත දැකලා තියෙන්නේ, විඥාණය දැකලා තියෙන්නේ. විඥාණය කවදාවත් එතෙන්ට ගිහින්නේ නැහැ. දැන් බලන්න ඔන්න කවුරු හරි දඹදිව ගැන විස්තර කියනවා, එයා කවදාවත් දඹදිව ගිහිල්ලා නැහැ. අපිට ඇවිල්ලා විස්තර කියනවා. දැන් ඔය වගේ වැඩක් නේද මේ විඥාණය කරන්නේ? එයා කවදාවත් එළියට ගිහිල්ලා නැහැ. එයා මේ චිත්‍ර ටික බල බලා කියන විස්තර කරනවා. එළියේ තියෙන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා. ඔන්න ඔය විස්තරේ තමයි අපි දැනගෙන තියෙන්නේ. ඇහැ උදව් කරගෙන හිත කියපු කතන්දරේ තමයි අපි ඇත්ත කියලා විශ්වාස කරන්නේ. නේද? ඒකම තමයි කන උදව් කරගෙන හිත කියන ඒ කතාව අහගෙන ඉඳලා ඒක ඇත්ත කියලා පිළි අරන් ඉන්නේ. ඒ බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඕක විශ්වාස කරන්න එපා, ඔයා මායාකාරී. ඔය මායාකාරී කියන කතාවක් තමයි අපි ඇත්ත කියලා පිළි අරන් තියෙන්නේ. හරි. එතකොට බලන්න දැන් බාහිර ලෝකයේ දැනගන්නවා කිව්වට අපි දැනගෙන තියෙන්නේ ඇහැ සකස් කරලා දීපු ප්‍රතිබිම්බයක් ගැන හිත කියපු කතාවක්. එහෙම නැත්නම් කන සකස් කරලා දීපු ප්‍රතිබිම්බයක් ගැන හිත කියපු කතාවක්, විඥාණය කියපු කතාවක්. එතකොට ওই විඥානහය කියපු දේවල් තමයි මේ වෙනකන් අපි දන්නේ ලෝකෙ ගැන. නේද? වෙන දැනගන්න විදිහක් නැහැ කිව්වනේ. ඒ හය දෙනා කියපු ඒවා. හය දෙනා කිව්වට ඔය එක්කෙනයි, විඥාණය කියන්නේ එක්කෙනයි. එයා එක වෙලාවක ඇහෙන් හදලා දෙන ඒ තිරේ දිහා බලනවා. තව වෙලාවක කණෙන් හදලා දෙන ඒ සටහන දිහා බලනවා. තව වෙලාවක නාසයෙන් හදලා දෙන එක දිහා බලනවා. නේද? ඉතේ ඕවා බල බල අපිට කියනවා කතාව. දැනුම් දෙනවා. කතාව හදනවා. ඒ හදන ඒවට කියනවා චේතනාවෙන් හදන සංස්කාර කියලා. තේරුණාද? එතකොට මේ බුදුහාමුදුරුවෝ කියනවා ඕවා ඔය අවිද්‍යාව හින්දා හදන සංස්කාර. සංස්කාර හැදෙන්නේම අවිද්‍යාව නිසා. අවිද්‍යාපච්චය සංකාර. ඔය සංකාර ගොඩක් තමයි අපි දැන් මේ ගොඩ ගහගෙන දැනගෙන ඉන්නේ. මුලාවෙන් හදපු සංස්කාර. ඇත්ත ඇති හැටි නොදැනම හදාගත්තු දේවල්. ඕක අපි දන්නේ. ඇයි අපි ඒව ඇත්ත කියලාම නේ හිතන්න පුරුදු වෙලා තියෙන්නේ? හරි. ඔව්. දැන් පේනවාද මේ ලෝකය හදලා තියෙන්නේ හිත ඇතුලේ කියලා? ඔව්. ඒක ලෝකය තියෙන්නේ හිත ඇතුලේ මිසක් එළියේ නෙවෙයි.
හිත තමයි ලෝකේ හදලා තියෙන්නේ.
ඔව්. බුදුහාමුදුරුවෝ උපමාවකුත් දෙනවා මේ මේ ඔය ඇහැ එහෙම ඇත්ත ඇති හැටි දැක්කේ නැති තාක්කල් ඒගොල්ලෝ හරියට බිත්තර කටුවක් ඇතුලේ ඉන්නවා වගේ කියලා. බිත්තර කටුව තමයි ආයතන 6. තේරෙනවද? සීමාව. ඒ කටුව ඇතුලේ ඉන්නේ. එතකොට ආයතන 6න් ඇතුළට අරන් දෙන ටික විතරයි මේ දකින්නේ. සලායතනය තමයි බිත්තර කටුව. අපි විතර කටුව ඇතුලේ ඉඳන් දකින්න ඒවා කියනවා මේ මේ නිකන් හදලා දෙන මේ සටහන් ටික දිහා බලපන්. කවදාවත් ජීවිතේට ඔය හයෙන් එළියට ගිහින් නැහැ. හරි. මේ සංසාරේ කවදාවත් ඔය හයෙන් එළියට ගිහින් නැහැ. මේ ජීවිතේ විතර නෙමෙයි. කලින් ජීවිතවලත් ඉඳලා තියෙන්නේ ඔය හය ඇතුලේ. හරි. එතකොට බලන්න මේ ටීවී 6ක් දිහා බල බල ඉන්නවා. ඒ ටික බල බල ඔව් මුලා වෙලා දැන් ඔය කට්ටිය ඉන්නවනේ දැන් ටීවී එකෙන් බලලා නිවුස් එහෙම බලලා කතා කරන්නේ ඔක්කොම දන්නවා වගේ නේ. එයා හරියට ගිහින් අත්දැක්කා වගේ නේද කියන්නේ. දන්නවද අර වෙලා තියෙන වැඩේ කියලා? හරියට මේ එයා හොයාගත්තා වගේ කියන්නේ. එයා හොයාගෙන තමයි හොයාගෙන
තියෙන්නේ.
අනුන් කියපු දේ විශ්වාස කරලා කියන ටික නේද? ඇත්ත හරි බොරු හරි. නේද? ඉතින් අපි ජීවිත කාලෙම කරලා තියෙන ටීවී 6ක් බලලා නะ.
මුලා වෙලා.
නේද? ඇත්ත ඇති හැටි දැනගන්න විදිහක් නැහැ. ජීවිත කාලේ විතරක් නෙමෙයි සංසාරෙම කරලා තියෙන්නේ. අනන්ත සංසාරෙම කරලා තියෙන්නේ ආයතන 6 කියපු දේවල් පිළි අරන්. එතකොට බුදු කෙනෙක් තමයි ඕකේ ඇත්ත ඇති හැටි දැකලා කියන්නේ ඔය 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 හය දෙනා බොරු කියන්නේ. මායාකාරී. ඔය ඇත්ත ඇති හැටි නෙවෙයි. ඇත්ත දකින්න නම් විදිහක් පෙන්නනවා ඔය හය දෙනා කරන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා හොයලා බලන්න. ඒ හය දෙනා කරන්නේ මොනවද කියලා හොයලා බලන්න. එතකොට ඒගොල්ලෝ ඉක්මවා යන්න පුළුවන්. එතකොට ඔන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ බිත්තර කටුව කඩාගෙන එළියට ආපු බ්‍රාහ්මණයා මම කියලා. ඒ රහතන් වහන්සේලාත් කරන්නේ ওই 6 දෙනා ඉක්මවා යනවා. ආයතන 6 ඉක්මවා යනවා. ඒගොල්ලෝ කියන ඒවා අන්ධව පිළිගන්නේ නැහැ. ඒ 6 පිළිගන්නකම් සසර යනවා. ඔය 6 දෙනා කියන දේවල්මයි ඇත්ත කියලා පිළිගන්නකම් සංසාරේ යනවා. එතකොට ඔය 6 දෙනා කියන දේවල් තමයි මාර්යා වෙන්නේ. මාර්යාට අයිති කියලා කියන්නේ ඔය 6 දෙනා. මේ ආයතනදී. හරි. මාර්යාගේ ආයුත අපිත් එක්ක ගන්නවා නේද? ඔව්. දැන් බොරු කාරයෝ දෙන්නේ 3 දෙනෙක් හිටියාම ඒගොල්ලෝ හරි යාළුයි. ඇයි එක්කෙනෙක් හරි කිව්වොත් අරයා බොරුව කියනවා කියලා.
ඒක අනුමත
නෑ. අරයා කියන ඒවා විශ්වාස කරන්න එපා. එයා කියන්නේ බොරු කියලා එක්කෙනෙක් කිව්වොත් එහෙම. අරයා නිකන් ඉන්නේ. එයාත් කියන්න ගන්න. අරයා කියන්නේත් බොරු. ඒ දෙන්න පැටලෙනවනේ. ඉතින් ඒ හින්දා බොරු කාරයෝ ටික යාලු
විඥානේ බලගෙන ඉන්නවා.
දැන් හොරුත් එහෙමයි නේද? හොරුන්ට හොරු යාලුයි. ඔව්. ඒගොල්ලෝ පොලිසියෙන් බේරෙන්න ඒගොල්ලෝ ඒගොල්ලෝ යාලුයි.
යාලුකම තියනවාද බලනවා විඥානේ.
නේද? ඒගොල්ලෝ ඒගොල්ලෝ ආරක්ෂා කරනවා. හරි. මොකද ඒගොල්ලෝ දන්නා එක්කෙනෙක් පාවලා දුන්නොත් එයා අපිවත් පාවලා දෙනවා. ඒ හින්දා ඒගොල්ලෝ ඒගොල්ලෝ වෙනම තියනවා යාලුකම. ඒ වගේ තමයි මේ ආයතන 6 බොරු කියනකොට ආයතන 6 ඒගොල්ලෝ ඒගොල්ලෝ යාළුයි. ඒගොල්ලෝ කවුරුත් කියන්නේ අරයා කියන්නේ බොරුව කියලා. මෙයා කියන එයා කිව්වේ එක ආයක ඇත්ත තමයි කියලා මෙයක් කියනවා. ඔන්නඔහම අපි යොමුලා කරනවා. ඔව්.
එතකොට ඒ වගේම ප්‍රසාද රූපයෙන්ම වව ගන්න එක එක්කිනා. අරකට
සමාන. නෑ දැන් ප්‍රසාද රූපය හදන එක ඒකේ හැකියාව. එතන බොරුවක් නෑ. ඒක ඇහි කෘත්‍ය. දැන් අපි දන්නේ ප්‍රසාද රූපයක් අපි බලනවා කියලා. ඔන්න ඔතන අපි මුලාවි. දැන් මේ චිත්‍රපටියක් බලනවා කියලා අපි දන්නේ. අපි හිතන්නේ එළියේ තියෙන දේවල් අත්දකින්නවා කියලා. ඒ අපි මුලාවෙන්නේ. ආයතන 6ට අපිව මුලා කරන්න බෑ හරිනම්. අපිට නුවණ පිහිටියෝ. ඒකයි මේකේ දැන් රහත් වෙන්න පුළුවන්කමකුත් තියෙන්නේ. අපි විහිං මුලා වෙලා හිටියට
අපිට
මුලාව දුරු කරගන්න හැකියාවක් තියෙනවා අපිට. මොකද අරගොල්ලන්ට දැන් අර චිත්‍රපටිය හදලා දෙනවට ඇරෙන්න වෙන දෙයක් කරන්න බෑ. අපිට බලෙන් පිළිගන්නවන්න බෑ. ඒක බලලා චේතනා හදනවද නැද්ද කියන එක අපේ වැඩ. හේ එතකොට දැන් ඇහැ පිරිසිඳ දකින්න කියන්නේ ඇහැ හදලා දෙන්නේ චිත්‍රපටියක් කියන එක ඔන්න තේරුම් ගන්න කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ. ඔය ඇත්ත තත්ත්වෙ නෙමෙයි සකස් කරලා දෙන චිත්‍රපටියක්, චිත්‍ර ගොඩක්. එතකොට මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ ලෝකය කියන්නේ චිත්‍ර ගොඩක් විතරයි. යානි චිත්‍රානි ලෝකේ. ලෝකය කියන්නේ චිත්‍ර ගොඩක්. ඇයි? මේ 6 දෙනාට පුළුවන් චිත්‍ර ඇඳලා දෙන්න විතරයි. තොරෝ චිත්‍ර 6 දකින්න එක විතරයි විඥාණයට පුළුවන්. දැන් එක එක්කෙනා කරන වැඩේ අඳුරගත්තොත් අපි රැවටෙන්නේ. දැන් අපි දැනගත්තොත් මේ විඥාණයට කරන්න පුළුවන් මෙච්චරයි කියලා. එයා කියන බොරු ටික අපි පිළිගන්නේ නැහනේ. නේද? දැන් ඔන්න එනවා මොකක් හරි අපි හිතමු කවුරු හරි ගෙයි වැඩ කරන්න මේසන් බාස් කෙනෙක් එනවා. ඈ දැන් ඔන්න ලෙඩක් වෙලා තියෙනකොට මෙයා දැන් බෙහෙත් දෙන්න හදනවා. ඒ බෙහෙත් අපි අන්දව බිව්වොත් මොකද
වෙන්නේ?
ඔව්. දැන් අපි දැනගන්න ඕන මෙයා මේසන් බාස් කෙනෙක් නිසා ડોක්ටර් කෙනෙක් නෙවෙයි කියලා. නැත්තම් ඉතින් මුලා වෙනවා. අමාරුවේ වැටෙනවා නේද? අපි එයාට කරන්න පුළුවන් කෘත්‍ය දැනගත්ත දවසට අපි රැවටෙන්නේ නැහැ. එයා බෙහෙත් දෙන්නවට අපි දන්නවා. එයා මේසන් බාස් කෙනෙක්. ඔයාට පුළුවන් මේ බිත්ති බඳින්න විතරයි. ඔයා ඒ වැඩේ කරන්න. නේද? එයාට අනිත් වැඩ බාර දෙන්නේ නැහැ ඒක උඩ. නේද? අන්න ඒ වගේ දැන් ඇහැ පිරිසිඳ දකින්න කියන්නේ ඒකයි. ඇහැට කරන්න පුළුවන් වැඩේ හොඳට අඳුර ගන්න. එතකොට එයා කියන බොරු ටිකට අපි අහු වෙන්නේ නැහැ. එයා කිය එයාට පුළුවන් දේ විතරක් අපි අරගන්න. එයා අර හිතෙන් හදලා කියන දේවල් ටික අයින් කරන. හරි. ඔන්න ඔය වගේ වැඩක් කරන්න ඕන මුලාවෙන් මිදෙන්න නම්. එතකොට ඇහැට පුළුවන් කියාව හොඳට තේරුම් ගන්න ඕන. ඇහැට පුළුවන් එතකොට මේ ඇහැ සංවේදී වර්ණ ටිකෙන් රූපයක් සකස් කරලා දෙන්න විතරයි. ඒ කියන්නේ ඊවයින් චිත්‍රයක් ඇඳලා දෙන්න විතරයි. දැන් ඔන්න ඇතුලේ සුදු තිරයක් තියෙනවා නම් නේද? ඕකේ පාට ටිකකින් චිත්‍රයක් අඳින එක විතරයි ඇහැට පුළුවන්. හරි. එතකොට ඒ චිත්‍රය තේරුම් ගන්න අර නිකන් වතුරේ ඇති වෙන ඡායාවක් වගේ. වතුරේ ඇති වෙන ඡායාවක්. වතුරේ එක එක ඡායා ඇති වෙනවනේ නේද? ඒවයි. එතකොට අපිට හැකියාව තියෙන්නේ ওই ඡායාව දකින්න විතරයි. ඇහෙන් බලනවා කියන්නේ දැන් ඇහැ ඇතුලේ හදලා දෙන ඡායාව දැකීම විතරයි. එතකොට අපි දැන් වතුරේ ඇති වෙන ඡායාව අල්ලන්න ගියොත් මොනවද අහුවෙන්නේ? දැක්කා කියන දේ අහුවෙයිද? නැහැ. දැකපු දේ අහුවෙන්නේ නැහැ. ඇල්ලුවත් අහුවෙන්නේ වතුර විතරයි. නේද? ඒකේ ලස්සන ලස්සන චිත්‍ර තියෙන්න පුළුවන්. නේද? අර අර මහෞෂද රජුරුවන්ගේ කාලේ කවුද හිටියේ? ඈ මණික නේද? මණිකක් පොකුණේ තියනවා කියලා අනිත් පඬිතුයෝ ටික කිව්වා නේද? කවුද ඒ අනිත් කට්ටිය? පඬිතුයෝ ටිකක් හිටියා නේද? කේ වට්ටය නේද? කුස කාලින නම කට්ටියක් හිටියා නේ. ඔව්. ඉතේ රටේ මිනිස්සු ඇවිල්ලා කිව්වා අන්න වටින මණිකක් තියෙනවා පොකුණි. එතකොට මේගොල්ලන්ට බාර දුන්න රජුරු අන්න ඒ මණික අරන් එන්න කියලා. මේගොල්ලෝ මොකද කළේ? පොකුණ ඉස්සා මිනිස්සු දාලා දාලා පොකුණ ඉහිනවා. වතුර ටික අයින් වෙනකොට මණික නැහැ. ඒතරේ මඩත් හැරෙව්වා. මඩවලට වැහිලා ඇති කියලා. ඔක්කොම අස් කරලා බැලුවා. ඒත් මණික හම්බ වුණේ නැහැ. ඊට පස්සේ ආයේ වතුර පිරෙනකොට ආයි තියෙනවා. ඒරේ ආයේ තව සැරයක් පොකුණ ඇහිලා ආයි හැරෙව්වා. කොහොම හතර පහ සැරයක් කරලා දැන් මේගොල්ලන්ට හොයා ගන්න බෑ. නේද? ඊට පස්සේ රජ්ජුරුව බාර දෙනවා මහෞෂද පඬිතයන්ට ඕන මණික අරන් එන්න කියලා. ඊට මහෞෂද පඬිතයෝ මොකද කරන්නේ? ඔව් යනකොටම දැනගන්නවා මේකයි වෙලා තියෙන්නේ. ඉතින් මේක කට්ටියට පෙන්වන්න ඕනනේ අර වතුර තලියක් ගේන්න කියන තැටියක්. ඒ වාජනය. ඒ වාජනයට වතුර එකක් පුරවලා පෙන්නවා. ඒකෙත් තියෙනවා මෙනේ. ඒ සැරේ ඔන්න රජ්ජුරුව අහනවා දැන් මේ මොකද වෙලා තියෙන්නේ කොහෙද මේනික තියෙන්නේ. එතකොට කියනවා ඔතන නිමෙයන් අර ගහේ තියෙන්නේ. ගහේ කූඩුවක. මණික තියෙන්නේ ගහේ කූඩුවක. ඔව්. ඒකේ ප්‍රතිබිම්බ ඡායාව මේ වතුරේ හැදෙනවා. ඔව්. ඊට පස්සේ ගහට එක්කෙනෙක් නැග්ගෝලා ඒක ගේන්න කියනවා. එතකොට මණික ගන්නවා නේද? දැන් අපටත් වෙලා තියෙන්නේ අර මහෞෂද පඬිතුයෝ නෙවෙයි අනිත් අය කියපු දේ. ඔව්. ඡායාවක් දකින්නේ පිළිගන්නව අන්න වතුරේ අර තියෙන දෙයමයි පේන්නේ කියලා. එතකොට ඒ දේ අල්ලන්න ගියාට අහුවෙන්නේ නැහැ. ඒ වුණාට අපි විශ්වාස කරනවා නෑ නෑ ගන්න පුළුවන් කියලා. ඉතින් අර පොකුණ හින එක තමයි අපි කරන්නේ මේ ලෝකේ යනවා කියලා. තේන දේවල් අල්ලන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. දැන් එහෙම විශ්වාසයක් තියනා නේද? පේන දේවල් අල්ලන්න පුළුවන් කියලා හිතනවා නේද? දැන් ඒක ඒක ඔන්න ලෝකෙට ආйти දැක්ම. දැන් පේන දේ අල්ලන්න පුළුවන් කියපු හින්දා තමයි පොකුණ ඉස්සේ මැනික ගන්න. නේද? එතකොට අපි ඇහැ තේරුම් ගන්න ඕන ඇහැට පුළුවන් අර වතුරේ තියෙන ඡායා මාත්‍රයක් පෙන්වන එක විතරයි. ඒ ඇහෙන් දකින දේ කවදාවත් අල්ලන්න බෑ. ඇහෙන් දකින දේ කවදාවත් අපිට රස බලන්න බෑ දිවෙන්. හා? එහෙම කිව්වහම මොකද හිතෙන්නේ? කෑම පිඟාන දැකලා? ඈ ඇහෙන් දකින දේ රස බලන්න බෑයිද? අපි විශ්වාස කරන්න පුළුවන් කියලා. දැන් ලෝකෙ ජීවත් වෙන්නේ පුළුවන් කියලා නේද? ඇහෙන් දකින කෑමේ රස විඳින්න පුළුවන් කියලානේ හිතාගෙන. ඒ ඇහෙන් දැකපු දේ සුවඳ බලන්න පුළුවන් කියලා. නේද? අල්ලන්න පුළුවන් කියලා. දැන් බලන්න ඇහෙන් කරන වැඩේ අනිත් ආයතන වලින් කරන්න පුළුවන් කියලා නේද විශ්වාස කරන්නේ? ඈ? ඒක තමයි ලෝකෙට ආйти දැක්ම. ඇහෙන් දැකලා නැහැ ඔතන වෙලා තියෙන්නේ කරුණු දෙකක් එකතු වෙලා අපිට ඒක පේන්නේ නැහැ. පළවෙනි කරුණ තමයි ඇහෙන් දැකීම. පේන ස්වභාවය. නේද? දෙවෙනි කරුණ තමයි පේන දේ ගැන අපේ හිතේ ඇති වෙන චේතනා ටික සංකාර ටික. දැන් ඇහෙන් පේන්නේ අර චිත්‍රය ඇඳලා දෙනවා විතරයි. කෑම පිඟාන තිබුණාට පිඟානේ චිත්‍රයක් ඇඳලා දෙනවා. නේද? එතකොට
අපි කියමු පැපොල් කෑල්ලක් පිගානක
තියෙනවා. ඔව්.
තියෙනකොට දැන් අපි
හිතනවා එතකොට ඇහැ ටැප් කරන්න පුළුවන් මොකක්ද?
චිත්‍රය ඇඳලා දෙන එක.
පැපොල් කෑල්ලේ චිත්‍රයක් ඇඳලා දෙන එක විතරයි නේද? එතකොට විඥාණයට පුළුවන් ওই චිත්‍රය දකින්න එක විතරයි නේද? නේද? ওই පැපොල් කෑල්ලක චිත්‍රයක් දකින්න. අපි මොකද කරන්නේ? ওই චිත්‍රයේ පැපොල් කෑල්ල අල්ලන්න හදනවා. ඒ කියන්නේ විඥාණයට පුළුවන් චිත්‍රයක් දකින්න විතර නම් නේද? අර වතුරේ ඇති වෙන ඡායාව වගේ. දැන් චිත්‍රයක් එහෙම තිබුණොත් පැපොල් කෑල්ලක් තියෙන ඕක කන්න යනවද? අල්ලලා. ඒ වැඩේ තමයි මේ කරන්නේ
දැන්.
මොකද්ද දන්නේ? ඒක චිත්‍රයක් කියලා දන්නවා. ආ දැන් මේක චිත්‍රයක් කියලා දන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. දැන් මේ බලන්නේ චිත්‍රයක් කියලා නුවණ පිහිටන්න ඕනේ. මොකද ඇහැට චිත්‍රයක් ඇඳලා දෙනවා යරෙන්න කර ඊට වඩා දෙයක් කරන්න බෑ. හරි. එතකොට ඇහෙන් දකින්නවා කියන්නේ හරියට අර වතුරේ තියෙන ඡායාව දකින්නවා වගේ කියලා හිතන්න. ඒ ඡායාව අල්ලන්න හිතයිද එතකොට? නෑ. ඔන්න නුවණ එනකොට වෙන වැඩි. ඇත්ත ඇති හැටි දකින්නකොට ඇහැ කරන්න ඇහැට කරන්න පුළුවන් හැකියාව තේරුම් ගන්නකොට වෙන්නේ ඇහෙන් දකින දේ අල්ලන්න පුළුවන් කියලා මුලා වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැකීම දැකීම මාත්‍රයක් බවට පත් කරනවා. දිත්තේ දිත්ත මත්තම්. දැකීම දැකීම විතරමයි. ඒ දේ අපිට රස විඳින්න බෑ. අල්ලන්න බෑ. කඳ සුවඳ බලන්න බෑ. සද්දයක් අහන්න බෑ. ඇයි? ඇහෙන් හදලා දීපු චිත්‍රනේ දැක්කේ. ওই චිත්‍රේ පුළුවන් ද කණෙන් හදලා දෙන්න? නැහැ. කණේට පුළුවන් සද්ද වලින් චිත්‍රයක් හදලා දෙන එක විතරයි. සෝත ප්‍රසාද රූපේ. නාසයට පුළුවන් ගඳ සුවඳෙන් චිත්‍රයක් හදලා දෙන්න විතරයි. නාසයෙන් කරන වැඩේ අනිත් ආයතන වලින් කරන්න පුළුවන්ද? බැ. ඇල්ලුවත් එතනක් තියෙන්නේ ප්‍රසාද රූපයක් හැදෙන එක විතරයි. ඒ ටිකක් තේරුම් ගන්න අමාරුයි මේ කාය ආයතනය කියන එතනක් තියෙන්නේ උපයක් කර වගේ කණ්ණාඩියක් වගේ. එතකොට ඒකේ හැදෙන චිත්‍රය. දැන් ඔතන හිතන්න ඕන මේ අල්ලන්නේ පෙනුන දෙයිද? දැන් පෙනුන දේ අල්ලන්න ගියොත් චිත්‍රයක් අහුවෙනවා. පෙනුන දේ නෙමෙයි ඔය. විඥාණය කියන මායාකාරය මායාවෙන් හදපු දේ එළියේ තියනවා කියන්නේ මුලාවෙන් දැනගත්තු දෙයක්. විඥානේ චක්කු විඥානේ තමයි කිව්වේ එළිය පැපඩමක් තියනවා කියන්නේ. විඥානෙට පුළුවන්කම මොකද්ද? මේ චිත්‍රේ දකින්න එක විතරයි. ඒත් චිත්‍රේ දැකලා අපිව මුලා කරන්න තමයි ඔන්න එළිය පැපඩමක් තියනවා කියලා කිව්වේ. හරි? ඒ කියන්නේ චේතනාටිකක්. චේතනාටික කියන්නේ හිතේ සකස් කරපු දෙයක් විතරයි. පැපඩමක් සංස්කරණය කළා. පපඩමක චිත්‍රයක් දැකලා නැත්නම් ඡායා මාත්‍රයක් දැකලා හිතෙන් හැදුවා ඔය පපඩමක් එළියේ තියෙනවා කියලා. නේද? චේතනා ටිකක් නේද? ඒකට හිතෙන් තමයි කිව්වේ ඔය පපඩම ඇල්ලුවොත් මෙහෙම කරස් ගාලා පොඩි වෙයි කියලා. හිතෙන් තමයි කිව්වේ ඔය පපඩමේ මේ වගේ සුවඳක් ඇති කියලා. හිතෙන් තමයි කිව්වේ ඔය පපඩමේ මේ වගේ රසක් ඇති කියලා. නේද? දැන් නිකන් හිතන්න පපඩමක චිත්‍රයක් නම් දැක්ක කැලෙන්ඩරේක තියෙනවා පපඩමක් පිඟානක නෑ ඌක දැක්කහමත් අපිට හිතෙනවා එළියේ තියෙන පපඩමක මෙන්න මේ 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 ගති ටික තියෙනවා කියලා ඒක තමයි ඒ වුණාට ඕක දැක්ක ගමන් ওই අදහස් ටික එනවා හිත ඇතුළේ ඔව් දැන් චිත්‍රයක් දිහා බැලුවත් අපිට අර ගති ටික එනවා කටට කෙලත් එයි සමහර විට නේද? මතක් වෙලා. මතක් වුණා කියන්නේ මේ හිතේ ඇති වුණ චේතනා ගොඩක් නේද? ඒකට අදාළ පරණ අත්දැකීම් ටික තමයි ওই මතක්. නේද? එතකොට අපේ නිකන් හිතේ ආසාවක් එනවා ඕක අත්දකින්න. අත්දකින්නේ ඇහෙන් නෙමෙයි. දැන් ඇහෙන් දැකලා දැනගත්තට අත්දකින්න යන්නේ දැන් දිවට කියලා ආවේ කොහොමද ඇහෙන් දැකපු එක? රස විඳින්න ඕන දිව උපත් දෙනවා. ඔව් ලෑස්ති කරනවා. තේරුණාද? ඔව්. දැන් අපි දිවක් උපත් ගන්න හරි ලෑස්ති. හරි චිත්‍රය දැකලා. ඒකේ සුවඳත් සමහර විට හිතට දැනෙන්න පුළුවන්. හ්ම්? සද්දෙත් නිකන් ඇහෙනවා ඇහෙනවා වගේ නිකන් මේ සද්දේ තමයි ඔක පොඩි කළොත්. ඒක නිකන් හිත මවලා පෙන්නනවා. ඔන්නයි මවලා පෙන්වීම තමයි මායාකාරය කියන්නේ. ඇත්තට චිත්‍රේ අරවා එකක්වත් නැහෙනේ. චිත්‍රේ තියෙන්නේ සුදු කොළයක වර්ණ සටහනක් විතරයි. නේද? හැබැයි ඕක දැකලා අපේ හිතට පුළුවන් මේ ඉන්න මායාකාරයට පුළුවන් ඇත්ත දෙයක් මවන්න. ඒ ඇත්ත දෙයට කියන අපි රූපයක් කියලා. සතර මහා ධාතු රූපයක් කියලා. නේද? හැබැයි දැන් සතර මහා ධාතු රූපයක් විදිහට අපිට හිතට නේද පෙනිලා තියෙන්නේ. ඒක හරියට හිතේ, ඒ කියන්නේ හීනයක් දැක්කා වගේ නේද? හිතට විතරයි පෙනුනේ. දැන් අපි චිත්‍රයක් දිහා බලලා ඕකේ තියෙන ගතිගුණ ටික හිතනවා. ඒ කියන්නේ නිකන් හීනයක් දකින්න වගේ වැඩක් නේද? ඒ අනිත් ආයතන ටිකෙන් තමයි අනිත් ආයතන ටිකෙන් අපි කලින් අධ්‍යක්ෂපු ටික මෙතෙන්ට ගන්න හින්දා තමයි දැන් රැවටෙන්නේ. දකින්නේ චිත්‍රේ විතරයි. ඔව් පෙර අධ්‍යක්ෂීම් ටික අපි යොතෙන්ට දානවා පෙර ඇසුරු කරපු ටික. මුලින්ම කරන්නේ දකින දෙයට අපි ඉස්සෙල්ලා එළියේ සතර මහා ධාතු දෙයක් හදනවා හිතෙන් හදනවා. ඊට පස්සේ ඒකේ තියෙන අනිග්ගති ගුණ ටික අනිත් ආයතන වලින් අධ්‍යක්ෂපු ටිකත් අතෙන්ට අයිති කරනවා. නේද? ඒ ටික අයිති කරාට පස්සේ අපිට හිතෙනවා ඔන්න දැන් අපි ආසම කරන ආයතනේ තියෙනවනේ. දැන් ඒක අත්දකින්න ආසම කරන ආයතනය දැන් පපඩමක් කියලා කිව්වොත් දිව තමයි අපි වැඩියෙන්ම ආස කරන්නේ. ඔය බලබලා ඉඳලා වැඩක් නැහැ නේ. කන්න තමයි දැන් ඔන්න ආයතනෙට වැඩිම තණ්හාව තියෙන්නේ. ඒ හින්දා තමයි මේ දිවට කෙල ඇවිල්ලා තියෙන්නේ. අපේ හිත කියනවා මේ ආයතනෙන් තමයි ඔක රස විඳින්න පුළුවන්, අත්දකින්න පුළුවන්. එතකොට මේ දැන් ආයතන හයෙන් මේ වෙලාවේ දිවට තමයි වැඩිපුර දිවක් උපද්දන්න තමයි තණ්හාව ඇති වෙන්නේ. හරි. සමහර දේවල් ඉතින් ඒ දේට අනුව කොයි ආයතනෙද කියන එක දැන් තමන් තණ්හාව වැඩි හිත දන්නවා ඒක. මේකෙන් අත්දැක්කොත් තමයි ඒකේ රසය වැඩි කියලා. එතකොට අන්න ඒ ආයතනෙ උපද්දන්න කැමැත්ත එනවා. කැමැත්ත කියන්නේ තණ්හාව. තණ්හාව කියන්නේ ආයේ ආයතනයක් උපද්දන්න ඕනකම. එතකොට ආයතනයක් උපද්දන උපද්දන ගානයක් සැරයක් ගානේ තව තව විඥාන පහළ වෙනවා. ඒ විඥාන කරන්නේ අර මුලින් හදපු මුලාව තව තව වැඩි කරනවා. ඒ හදන්නේ තව තව පංච උපාදානස්කන්ධ. පංච උපාදානස්කන්ධ තමයි ඔය හදන්නේ. ඒතර බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඇහැ කියන එක පිරිසිඳ දැක්කේ නැත්නම් වෙන්නේ පංච උපාදානස්කන්ධ තව තව හද හදා යනවා ඒ නිසා. එතකොට සසරේ යනවා. එතකොට දුක් විඳිනවා. ඒ පංච උපාදානස්කන්ධ කියන්නේ දුකනේ. ඒ කියන ආයතින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡති. ආයේ ආයේ පංච උපාදානස්කන්ධ රැස් කර කර යනවා. කවුද? ඇහැ පිරිසිඳ දකින්නේ නැති කෙනා. චක්කුම් වික්කවේ අජානං අපස්සං යථා භූතං. ඇහැ පිළිබඳව ඇත්ත ඇති හැටි නොදන්න නොදකින කෙනා. එයා ආයේ ආයේ පංච උපාදානස්කන්ධ හද හදා යනවා. මේ කියන්නේ දුක් හද හදා යනවා. හරි? ඒ පංච උපාදානස්කන්ධ කියන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. දැන් බලන්න චිත්‍රයක් දැකලා පපඩමක අපි රූපයක් හැදුවා නේද? පපඩමක. ඒ කියන්නේ සතර මහා ධාතු රූපය ලෝකෙට ආйти රූපයක් හැදුවා. ඒතර ඒ රූපේ අපි දැන් බාරගත්තා. ඔය තියෙන්නේ අර පපඩමක රූපයක් කියලා. අපි බාරගන්නේ අර චිත්‍රේ තියෙන රූපේ නෙමෙයි දැන්. සතර මහා ධාතු රූපේ. දැන් චිත්‍රේ තියනාද පපඩම් සුවඳ? නැහැ. මේ හදපු පපඩමේ සුවඳ තියෙනවා. අපිට ඕන නම් ඒකේ සුවඳ බලන්න පුළුවන්. දැන් චිත්‍රේ තියෙනාද පපඩමක රසය? නැහැ. හදපු එකේ තියෙනවා. ඒ පපඩම කන්න තමයි මේ දිවට කෙලිනුයි. චිත්‍රේ කන්න නෙමෙයි. නේද? ඔව්. දැන් ඒ සද්දේ අහන්න ඕන නම් අපිට දැන් පොඩි කරන්න හිතෙනවා ඒක. ඒ චිත්‍රේ පොඩි කළාට සද්දේ නේද? නැහැ. හදපු පපඩම පොඩි කළොත් තමයි සද්දේ. ඔන්න බලන්න දැන් ලෝකෙට අහු වුණා මේ හදපු හිතෙන්ම හදපු ලෝකෙට දැන් අහු වෙනවා තණ්හා කරන ඇලෙනවා ගැටෙනවා හරි එතකොට දැන් මේ ඇලෙන්නේ ගැටෙන්නේ හිතෙන් සකස් කරපු සංස්කාර ලෝකයක් එක්ක නේද ඒ වුණාට අපි විශ්වාස කරන්නේ නෑ නෑ ඒක ඇත්ත ඇත්තට තියෙන දෙයක් හරි ඇයි ඇත්තට තියෙන දෙයක් කියලා හිතන්නේ අපි ඇහි කරන මුලාව දැකලා නෑ ඇහැ පිරිසිඳ දැකලා නැහැ. අජානං අපස්සං යථා භූතං. ඥානං කියන්නේ දකින්න. අජානං කියන්නේ දකින්නේ. පස්සං කියන්නේ දකින්න, දැනගන්නවා. නේද? දකින්න. දැනගත්තු දේ දකින්න අපස්සං. අපස්සං කියන්නේ දකින්නේ නැහැ. මොකද්ද යථා භූත බව? ඇත්ත ඇති හැටි. ඒකට ඇත්ත ඇති හැටි අහලත් නැහැ දැකලත් නැති කෙනාට මොකද වෙන්නේ? ඒ හින්දා පංච උපාදානස්කන්ධ හදනවා. එයා සසරේ යනවා දුක් විඳිනවා. දුක් එක්ස්ප්‍රස් කරනවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ තව තව එකතු කරනවා. ඒක ගැන ආය ආයතනය පහළ කරනවා කියන්නේ තව පංච උපාදානස්කන්ධයක් හදනවා. තව ආයතනයක් පහළ කරනවා කියන්නේ තව පංච උපාදානස්කන්ධයක් හදනවා. මේ හදන්නේ දුක කියන එක එයා දන්නේ. හරි? තට ඇහැ ඇත්ත ඇති හැටියට දැක්කේ නැත්නම් ඔන්න වෙන දේ. සසරේ යනවා දුක් නැවත නැවත එකතු කරනවා. ඇහැ ඇත්ත ඇති හැටියට දැක්කොත් ඥානම් පස්සන් යථා භූතං වුණා. එයා අර ලෝකෙට අහු වෙන්නේ නැහැ. අර පංච උපාදානස්කන්ධ වලට අහු වෙන්නේ නැහැ. ආයේ ආයේ පංච උපාදානස්කන්ධ එකතු කරන්නේ නැහැ. අපචයං. ආයතින් පංච උපාදානස්කන්ධ අපචයං ගච්ඡති. ඉස්සෙල්ලා කිව්ව උපචයං ගච්ඡති දැන් කියන අපචයං ගච්ඡති. සකස් කරන්නේ රැස් කරන්නේ හරි දැන් අපිට වෙලා තියෙන්නේ අර මුලාව බලවත් වුණහම ඒ කියන්නේ දෘෂ්ටි බලවත් වුණහම අපි ඇත්ත ඇති හැටි දකින්න කැමති නැහැ අර දෘෂ්ටියෙන්මයි හිතන්නේ. එතකොට අපි දෘෂ්ටිගත වෙලා තියෙනවා එහෙන් දැක්ක ගමන් අන්න එළියේ තියෙන දෙයක් දැක්කා කියලා හිතන මට්ටමට. ඒ දෘෂ්ටිය තියනවා කියලා තේරුම් ගන්න දැන් දෘෂ්ටියේ ඉන්න කෙනාට දෘෂ්ටියේ ඉන්නා කියුවට තේරෙන්නේ නැහැ. ඒ හින්දා තමයි උපමා ගන්නෙ. අපි දන්න උපමාව තමයි අර වතුරට එවෙන බල්ලා. ඒ වතුරට එවෙන බල්ලා මොකද වෙන්නේ? ඇහෙන් දකිනවා ඇහැට කරන්න පුළුවන් චිත්‍රය ඇඳලා දෙනවනේ. ඉතින් ඇහැ ඇඳලා දෙනවා බල්ලෙක්ගේ චිත්‍රය. දැන් බල්ලා දන්නේ නැහැ චිත්‍රය දිහා බලනවා. ඔකේ දෘෂ්ටියින්ද ඌ මොකද හිතන්නේ? ආ එළියේ බල්ලෙක් හදනවා. හදන්නේ ඌගේ චේතනා ටිකෙන්. ඌ දන්නේ නැහැ ඒ චේතනා වලින් හැදෙන බල්ලෙක් කියලා. ඇයි දෘෂ්ටි බලවත්නේ? ඇත්ත බල්ලෙක් කියලා ඔන්න මුලා වෙනවා. ඒ කියන්නේ පේන දේ තියෙනවමයි කියලා මුලා වෙනවා. පේන දේ තියෙනවා. එළියේ බාහිරව තියෙනවමයි කියලා මුලා වෙනවා. සතර මහා ධාතු විදියට තියෙනවමයි කියලා රූපයේ බැස ගන්නවා. අජ්ජෝසාය තිට්ඨති රූපයේ බැස ගන්නවා. ඒ රූපෙම එහෙමමයි කියලා පිළිගන්නවා. ඔකට කියනවා රූපයේ උපාදානය කරනවා කියලා. ඒක දැඩිව විශ්වාස කරනවා ඒ රූපේ එළියේ තියෙනවමයි. ඊළඟට අනිත් අත්දැකීම් ටිකෙන් දෙනවා ඔය රූපේ බල්ලෙක් ඇත්ත බල්ලෙක් ඔය බල්ලා මාව හපා ගන්න තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. මගේ කොටස අල්ල ගන්න තමයි, මගේ කෑම ටික කන්න තමයි ඔය එන්නේ. ඒ පරණ අද්දකීම් ටික නේද? අර හදපු එකට දානවා. දැන් පරණ උගේ තියෙන අද්දකීම් ටික එහෙම වුණහන් ඌ එක්ක තරහ ගන්නවා. ඉතින් ඕකට ක්‍රියා කරනවා. ඊළඟට ඒව තමයි බුරන්නේ. ඒ මුලාව ඊළඟට තව තව කර්ම බවට රැස් කරනවා. ඒක තමයි ආයතින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡanti. තව තව මේ රැස් කරන්නේ පංච උපාදානස්කන්ධ. බුරණ බුරණ වාරයක් ගානේ රැස් කරනවා තව පංච උපාදානස්කන්ධ. ඇයි තරහෙන් හදන හිත් කර්ම? ඔව් අකුසල කර්ම. එතකොට ඒවා අවිජ්ජා පත්‍යා සංඛාර. අපි කරන්නේත් ওই ටික ඇත්ත ඇති හැටි දැක්කේ නැත්නම්. එතකොට ඇත්ත ඇති හැටි පෙන්වන්න පුළුවන් ওই බුදු දහමේ විතරයි, බුදු කෙනෙකුට විතරයි. ඒක බුදුහාමුදුරුවම කියනවා මේක පෙර නොයසු විරූ ධර්මතාවය. හරි. බුදුහාමුදුරුවම දේශනා කරනවා මේක පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. එතකොට මේ අපි කලින් අහලා තියෙන ඒවා නෙවෙයි මේවා. මේක නුවණින්ම දැකලා තේරුම් ගන්න ඕන දෙයක්. ඔය දැක්ම එනකොට ඔන්න රූපය මොකද්ද, රූපය හටගත්තේ ඇයි කියලා අවබෝධයක් එනවා. මේ ඇහැට මුලා වුණ හින්දානේ රූපයක් හදලා තියෙන්නේ. සතර මහා ධාතු රූපයක් එළියේ තියෙන රූපයක් හැදුවේ ඇහි ඇත්ත ඇති හැටි දැක්කේ නැති හින්දා. ඇහි ඇත්ත ඇති දැක්ක කෙනා දන්නවා ඇහැ හදලා දීපු චිත්‍රයේ දිහායි ඔය දැකලා බැලලා තියෙන්නේ. එතකොට ඒක දැකීම් මාත්‍රයක් විතරයි. අපි චිත්‍රයක් බැලුවා කියන්නේ දැකීම් මාත්‍රයක් විතරයි. හෙල් ඒක ගැන කියන දේවල් එළියේ තියෙනවා කියලා පිළිගන්නේ නැහැනේ. චිත්‍රයක් දැක්කම අනේ දිත්තේ දික්ත මත්තං බහුවිස්සති. දැකීම දැකීමක් විතරයි. ඒක නිකන් හීනයක් දැක්කා වගේ, නැත්නම් වතුර ඇති වුණ ඡායාවක් දැක්කා වගේ. ඒ දැකලා ලෝකෙට අයිති දේවල් තියෙනවා කියලා කිව්වට ඒක දන්නවා මේ චේතනා ගොඩක් විතරයි, හිතේ ඇති වුණ හිත් ගොඩක් විතරයි. ඒ කියන්නේ හීනයක් දැක්කා විතරයි. ඔය හීන ඇත්ත කරන්න ගිහිල්ලා තමයි අපි ලෝකෙට අහුවෙන්නේ. ඒ කියන්නේ හිතෙන් හදලා දෙන දේවල් ටික එළියේ තියෙනවා කියලා හිතන්න ගිහින් තමයි ලෝකෙට අහුවෙන්නේ, නැත්තම් මායයට අහුවෙන්නේ, මුලා වෙන්නේ. හරි. රූප උපාදාන ස්කන්ධයක් හදාගන්න යන්නේ. ඒ උපාදාන ස්කන්ධ හැදීම තමයි දුක සකස් කිරීම. සංකේවි ලෝකේ කියන්නේ උපාදාන ස්කන්ධ කියන්නේ දුක කියන්නේ ඔව් ආයතන කියන්නේ તો ඔක්කොම එකම දේ බලනකොට මේ රැවටීම නැති වුණා නම් ඔය එකක්වත් නැහැ. දැන් ඔය රැවටීම නැති වුණා නම් එළියේ රූප තියෙයිද අපට? නැහැ. එළියේ රූප නැත්තම් ඇහැක් ඕන වෙයිද? නැහැ. චිත්‍ර ටිකක් බල බලා ඉන්න අපට ඕන කමක් නැහැ නේ. හීනයක් බල බලා ඉන්න නේද? එතකොට ඇහැ උපදින් නැත්නම් රූප උපදින් නැත්නම් චක්කු විඥාණය පහළ වෙයිද? නැහැ. ඒ විඥාණයට දැන් මුලා කරන්න බෑනේ. ওই තුන පහළ වෙන්නේ නැත්නම් චක්කු සම්පස්සේ පහළ වෙයිද? නැහැ. පස්ස නිරෝධේ. පස්සේ පහළ වෙන්නේ නැත්නම් වේදනාව ඇති වෙයිද? නැහැ. පස්සපච්චය වේදනා. නේද වේදනාව නැහැ. ආ දුක් විඳින්නෙත් නැහැ, සැප විඳින්නෙත් නැහැ. වේදනාව නැහැ. පටිච්ච සමුප්පාදේ තමයි. පටිච්ච සමුප්පාදේ නිරෝධාපත්ත. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. මේ නාම රූපේ රැවටුණහන් තමයි අපි එළියේ තියෙන රූපේ කියලා හිතන්නේ. එතකොට නාම රූප නිරෝධයි දැන්. එළියේ රූප හදන්නේ නැහැ. නාම රූප නිරෝධ වුණහන් සලායතන ඕන වෙයිද? එළියේ රූප නැත්තම් අපට ආයතන වැඩන්නේ නැහැ. නේද? සලායතන නිරෝධයි. සලායතන නිරෝධ වෙනකොට පස්සේ නිරෝධයි. ඕක දැන් පටිච්ච සමුප්පාදේ පෙන්නනවා නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ කියලාත් පෙන්නනවා. තව තැනක පෙන්නනවා නාම රූප නිරෝධා පස්ස නිරෝධෝ කියලා කෙලින්මත් පෙන්නනවා. මේ දෙපැත්තටම ධර්මයේ තියෙනවා. ඒ තියෙන්නේ මහා නිදාන සූත්‍රයේ. තේරුණාද මේ කියන එක? දැන් දැන් නාම රූප පත්‍යා සලායතනං සලායතන පත්‍යා පස්සෝ කියලා එකක් කියනවා. තව එකක් කියනවා කෙලින්ම නාම රූප පත්‍යා පස්සෝ කියලා. අර ආයතන හරහා යන්නේ නැතුව නාම රූප හිඳමයි පස්සේ තියෙන්නේ කියලා කියනවා. එතකොට ඒකේ අනිත් පැත්තත් එතනම කියනවා. නාම රූප නිරෝධා සලායතන නිරෝධා පස්ස නිරෝධෝ. අර අනිත් පැත්තෙන් කියනවා නාම රූප නිරෝධා පස්ස නිරෝධෝ කියලා කෙලින්ම කියනවා මහා නිදාන සූත්‍රය. මහා නිදාන සූත්‍රය කියන්නේ කොයි වෙලාවෙද දන්නවද? අර ආනන්ද හාමුදුරුවෝ කියනවානේ සායිනි මේ පටිච්ච සමුප්පාදේ ගැඹුරුයි ගැඹුරුයි කියනවා. මට නම් ඕක හරි සරලයි කියලා. අන්න එතකොට තමයි ඕ පැත්තෙන් කියන්නේ. ආනන්ද එහෙම කියන්නේ එපා. මේක ගැඹුරුයි. මේක මෙන්න මේ ආකාරයෙන් උද්දත යුතුයි කියලා තව විස්තරයක් කරනවා. ඒක තමයි මහා නිදාන සූත්‍රය. එතෙන්දි තමයි අර සලායතන ගැන කතා කරන්නෙම නෑ. නාම රූප හිඳමයි පස්සේ. නාම රූප නිරෝධ නම් පස්ස නිරෝධ කියලා. ඒ කතාවත් තේරෙනව නේද දැන්? ඔය පටිච්ච සමුප්පාදෙමයි මේ කියන්නේ. එතකොට මේ පටිච්ච සමුප්පාදේ ඉතුරු ටික ගිහිල්ලා සකස් වෙන්නේ දුකනේ. ඔව්. භව පත්‍යා ජාති, ජාති පත්‍යා ජරා මරණ ඔක්කොම දුක් ටික. ඒක තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛා කියන්නේ. නේද? එතකොට ඔය මුළු පටිච්ච සමුප්පාදෙමයි ඔය මේ වචන නැතුව කිව්වේ. ඇහි රැවටුනොත් පටිච්ච සමුප්පාදේ තියෙනවා පච්චයාපත්ත. ඇහි මුලා නොවුනොත් යථාභූත ඥානෙ ඇති වුනොත් අවිද්‍යාවත් නැහැ, සංඛාරත් නැහැ, විඥානත් නැහැ, නාම රූපත් නැහැ, සලආයතනත් නැහැ, පස්සයත් නැහැ. ආයිතේ ඉතුරු ටිකක් නැහැනේ. නිරෝධයි කිව්වා. නේද? මේවා තිබුණොත් අවිද්‍යාව තිබුණොත් සංඛාර තියෙනවා, සංඛාර තිබුණොත් විඥානෙ තියෙනවා, විඥානෙ තිබුණොත් නාම රූප තියෙනවා, නාම රූප තිබුණොත් සලආයතන තියෙනවා, සලආයතන තිබුණොත් පස්ස තියෙනවා. පස්ස පච්චයයින වේදනා අරව මේවා ටික ඔක්කොම තියෙනවා. මේ අවිද්‍යාව නිරෝධ වුණොත්, ඒ කියන්නේ යථාභූත ඥානෙ ආවොත් අවිද්‍යාව නිරෝධයි. ඇත්ත ඇති හැටි දැක්කොත් අවිද්‍යාව නිරෝධ නම් සංඛාර හදන්නේ නිරෝධයි. සංඛාර නිරෝධ නම් ඒව දැනගන්න විඥානෙත් නිරෝධයි. ඒ නිසා තියනවා කියලා හිතන ඔය එළියේ තියෙන රූප ඒ නාම රූපත් නිරෝධයි, සලආයතනත් නිරෝධයි, පස්ස නිරෝධයි, ඔය කියන ඔක්කොම නිරෝධයි. මොන පටිච්ච සමුප්පාද? මේ පටිච්ච සමුප්පාදේ දකින්න නම් ඇහැ පිරිසිඳ දකින්න කියන්නේ. චක්කුම් භික්ඛවේ ඥානං පස්සං යථා භූතං ඔච්චරයි කියන්නේ. ඉතුරු ටික ඉබේ වෙන්නේ. ඔව්. ගැලපෙනවා. ඉතින් ඒක තමයි මහා සලායතන සූත්‍රය කියන්නේ. චක්කුම් භික්ඛවේ ඥානං පස්සං යථා භූතං. සසරේ යන කෙනාට වෙලා තියෙන්නේ චක්කුම් භික්ඛවේ අජානං අපස්සං යථා භූතං. ඔච්චරයි. සලායතන සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොතේ උපරි පණ්ණාසකය කියන්නේ අන්තිම සූත්‍ර ටික තියෙන මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොත. පොත් තුනක් තියෙනවනේ නේද? ඒකේ තුන්වෙනි පොතේ තියෙන. ආ. ඒ කියෝලා බලන්න ওই කතාව තියෙනවා එහෙම. ඊට වඩා විස්තර තියෙනවා. ආ සසරේ යන හැටි ඔක්කොම ටික තියෙනවා ඒකේ. සසරෙන් ගැලවෙන හැටිත් තියෙනවා. එතකොට ඒ ඥානං පස්සං යථා භූතං කියන එකමයි සම්මා දිට්ඨිය වෙන්නේ. සාස්ස හෝති සම්මා දිට්ඨි කියනවා. ඔන්න ওই විදිහට යථා භූත ඥානේ එන කෙනාට ඔන්න සම්මා දිට්ඨිය ඇති වුණා කියලා කියනවා. එයාට තමයි සම්මා සංකප්පය ඇති වෙන්නේ. ඒ නිවැරදි විදිහට හිතන්න පුළුවන් වෙන්නේ සම්මා දිට්ඨිය තියෙන කෙනාට. එහෙම නැත්තම් හිතන්න බෑ කියලා පේනවා නේද? හිතන්නේම වැරදි විදිහට කියලා. ලෝකෙට අහු වුණ ගමන් හිතන්නේම වැරදි විදිහට කියලා පේනවා නේද? ඔකේ ඇත්ත දැක්කොත් හිතන්නේම හරි විදිහට. ඒ කියන්නේ ඒ විදිහට නුවණින් මෙනෙහි කරනකොට ලෝකෙට අහු වෙන්නේ නැහැ. ඔව්. සේරම ධර්මතාව ටික වැඩෙනවා ඔන්න ඔය පොඩි දේ දැක්කොත්. ඇහැ පිරිසිඳ දකින්න ඇහැට කරන්න පුළුවන් වැඩේ දකින්න එච්චරයි. ඒකට ඇහෙන් මේක පිරිසිඳ දකින්නවා කියන්නේ ඇහෙන් දකින්න දේ තේරුම් ගන්න ඕන දැකීම් මාත්‍රයක් විතරයි. දැකීම් මාත්‍රය කියන්නේ මොකද්ද? චිත්‍රයක් විතරයි. එහෙනම් නැත්තර වතුරේ තියෙන ඡායාවක් දකින්නවා විතරයි. මැණික හොයන්න පුකුණ හින්න යන්න එපා. ඒක ඡායා මාත්‍රයක් කියලා අවබෝධ කරගන්න. එහෙම තමයි. ඒ පරණ පුරුද්ද. ඒ සසරේ ආපු පුරුද්දනේ. ඒ හින්දා තමයි සරින් සරේ නුවණින් ඕක පෙන්වන්නේ. රවට්ටන හැටි අපි රවටුණාට කමන්නේ. අපි පෙන්නනවා මේ ඕකේ ඇත්ත తත්තේ මෙහෙමයි. ආ මැණිකක් වතුරේ තියනවා කියලා හිතුණාට ওই තියෙන ඡායාවක් විතරයි. ඇයි පෙනීමක් නේ? දිත්තේ දිත්තමත් අන්දකේන් මාත්‍රයක් විතරයි. සද්දයක් ඇහෙනකොට සද්ද මාත්‍රයක් විතරයි. ඒකට රූප දාන්න යන්න එපා එළියේ. මත අපි ඉන්නේ විතර කටුව ඇතුලේ. එතකොට ඔය චිත්‍රයක් දැක්ක විතරයි කියලා හිතන්න. ඇහැට පුළුවන් චිත්‍රයක් ඇඳලා දෙන්න විතරයි. කනට පුළුවන් චිත්‍රයක් ඇඳලා දෙන්න විතරයි. අන්න එතකොට තේරෙයි යානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකය කියන්නේ චිත්‍ර ගොඩක් විතරයි. චිත්‍ර ඇඳලා දෙන්න 6 දෙනෙක් ඉන්නවා. අපි ඒවා අඳුර ගන්න ඕනේ. චිත්‍රේ චිත්‍රේ විදිහට අඳුර ගන්න. එච්චරයි කියන්නේ. එතකොට ඒ කෙලස් ටික ඇති වෙන්නේ නැහැ. හොඳයි.
කියන්නේ
මොකද මේ ප්‍රශ්නේ තමයි ධර්මය කියන්නේ. මොකද ඔය කතා කළේ පටිච්ච සමුප්පාදේ. ඔය කතා කළේ පංච උපාදානස්කන්ධේ. ඔය කතා කළේ ආයතන. ඔය කතා කළේ ස්කන්ධ. හරි? ධාතු කියන්නේත් ඕවමයි. රූප කියන්නේ සතර මහා ධාතු කියලා නිකන්. බුදුහාමුදුරෝ පෙන්눔 කරනවා ධර්මයක් කතා කරනවා නම් ධර්මයක් දේශනා කරනවා නම් ඔන්න ඔය ටිකමයි කතා කරන්න ඕනේ. අනිත් ඒවා ධර්මයේ නිවි. ඔව් ඔකමයි. පටිච්ච සමුප්පාදෙමයි ධර්මය කියන්නේ. ඉතින් වෙන ඒවා කතා කරලා වැඩක් නැහැ. ඒත් ඕක ගැන තමයි ප්‍රශ්න කරන තරමක් ප්‍රශ්න කරන්න ඕන, හොයන තරමක් හොයන්න ඕන. අතනින් තමයි ගොඩ යන්න තියෙන්නේ. සසරේ යනවද සසරෙන් මිදෙනවද කියන එක තියෙන්නේ ඔතන. සම්මා දිට්ඨිය කියන එක තියෙන්නේ ඔතන. බෑ. එහෙම දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ කියලා දේශනා කරනවා. ආයතන පිරිසිඳ දකින්න නැති හින්දාමයි මේ සත්වයා සසරේ යන්නේ කියලා දේශනා කරනවා. ඒක බුද්ධ දේශනාවක්. පිහිතලා කියන ඒවා නෙමෙයි. ඒවා බුද්ධ දේශනා. ඈ. එහෙම කිව්වේ ඇයි කියලා දැන් ඔක දකිනකොට Tamanට පේයි. ඔව්. ඒතර ඕක තමයි ධර්මය. හොඳයි. එහෙනම් අපි අවසන් කරන්න දැන් මේ කාලය තුල සතුටු වෙන්න පුළුවන් තමන්ගේ හොඳ සීලයක් රැකුණා සමාධියක් වැඩුණා ප්‍රඥාව වැඩුණා සීල සමාධි ප්‍රඥා ඒවා මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල මහානිසංස කුසල් කියන්නේ ඒවා යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කම්ම ප්‍රතිඵල දෙන්න ශක්තියක් තියෙන කුසල් කුසල් සම්භාරයක් රැස් කරගත්ත පින් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. මේ පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න මේ පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්තා සතුටටපත් වෙත්තා දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා උතුම් ධර්මාවබෝධය ලබන්නම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් කපල උපද්‍රවයක් වෙන්න තියනන ඒ සෑමගෙන් අප සෑවම මේ දෙවිදේවතාවුන් වහන්සේලා ආරක්ෂා කරන සේක්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. යම්කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු වෙ ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්තා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එයාගේ මේ රස කරගත්තු පින්වල බලයෙන් අපිට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම්ම මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ එපා මා මේ බාල සමාගමෝ. එයාගේ මේ සද්ධර්මයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වෙන්න සතන් සමාගමෝ හෝතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. එතකොට මේ අපේ ධර්මය ගැන නොදැනීම හින්දා අවිද්‍යාව හින්දා හදන සංඛාර මේ සබ්බේ සංඛාරා ඒවයි ලක්ෂණේ තමයි අනිත්‍යයි දුකටපත් කරනවා. එයගේ මේ හිතේ තියෙන ධර්මතා සබ්බේ ධම්මා ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තාති. ওই බව ඇත්ත ඇති හැටියට තේරුම් යන්න එතකොට අර මුලාවෙන් හදාගත්තු ලෝකේ නිසා විඳින දුක් කලකිරිලා අතාරිනවා. අත නිබ්බින්දති දුක්ඛේ. ඒක තමයි නිවනට මාර්ගය. ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු. හොඳයි එතනින් අවසන් කරමු.